ශ්‍රංඛ 6 ගරු දේවානන්ද සුරවීර මහතා ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල් ගැන්වීම් අමාත්‍යතුමාගේ ඇසීමට
ගරු අමාත්‍යතුමා වෙත අදාළ ප්‍රශ්න යොමු කරනවා
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා අයන්න අංක 1 එතුමා අහන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිහිටි ප්‍රජාව පිළිබඳ ප්‍රශ්නයක් අයන්න 1 දැනට නොමැත දෙවෙනි කාරණාව අදාළ නොවේ තුන්වෙනි කාරණාව ආයතනගත රැකවරණය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිහිටි සුරකු මධ්‍යස්ථාන රජයේ මගින් ඍජුව පාලනය වන වැඩිහිටි සුරකු මධ්‍යස්ථාන නැත පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් ඍජුව පාලනය වන වැඩිහිටි සුරකු මධ්‍යස්ථාන නැත පෞද්ගලික මට්ටමින් රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සංවිධාන මට්ටමින් ආගමික සංවිධාන විසින් හා වෙනත් වැඩිහිටියන් වෙනුවෙන් නේවාසික සත්කාර සපයනු ආයතන විසින් පවත්වාගෙන ලබන වැඩිහිටි සුරකු මධ්‍යස්ථාන ඒක යටතේ අංක 1 ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ 2026/7/28 දින ලියාපදිංචි වීදී ඇති සංඛ්‍යාව 10යි ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ මහලේකම් කාර්යාලයේ 2026/7/28 දින ලියාපදිංචි නොවී පවත්වාගෙන යන බවට වාර්තා වී ඇති සංඛ්‍යාව 114යි හතරවෙනි ප්‍රශ්නයේ එම ආයතන සඳහා රජයේ විසින් දක්වන අනුග්‍රහය කවරේද කියන එක ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය යටතේ ලියාපදිංචිව නොමිලේ පවත්වාගෙන යනු ලබන වැඩිහිටි සුරකු මධ්‍යස්ථාන ප්‍රමිතිගත කිරීම වෙනුවෙන් අවශ්‍ය අලුත් වැඩියා සහ උපකරණ ලබා ගැනීමට එක් සුරකු මධ්‍යස්ථානයක් සඳහා රුපියල් මිලියන 2ක මුදලක් ලබා දෙන අතර 2025 වර්ෂයේ සුරකු මධ්‍යස්ථාන 14කට එම මුදල් ලබා දීලා තියෙනවා. පස්වෙනි ප්‍රශ්නයේ සමස්තයක් ලෙස වැඩිහිටියන්ගේ සුරක්ෂාව සම්බන්ධව ගැටලුව වාර්ෂික වර්ධනය වන ප්‍රවණතාවය පවතින්නේද කියලා අහන්නේ එතුමා. පිළිතුර ඔව්. ඒ වගේ වැඩිහිටියන්ගේ සුරක්ෂාව සහ සුබසාධන උදෙසා යෝජිත ඉදිරි සැලසුම් තිබේද? පිළිතුර ඔව්. එසේනම් මේ එම සැලසුම් කවරේද කියන එකට පිළිතුර වැඩිහිටි තැනැත්තන් සඳහා ආයතනගත රැකවරණ සපයනු ලබන මධ්‍යස්ථාන නියාමනයට අදාළ නියෝග හා මාර්ගෝපදේශ කෙටුම්පත් කර සකස් කර අවසන් අතර එය නීතිගත කළ පසු වැඩිහිටි සුරකු මධ්‍යස්ථාන විධිමත්ව අධීක්ෂණය කරනු ලැබේ. ව්‍යාපාරික මට්ටමින් පවත්වාගෙන යනු ලබන රැකවරණ මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය දිරිගැන්වීම් සිදු කිරීම ණය යෝජනා ක්‍රම ආදියත් ඒ සඳහා ලබා දෙනවා. එවගේම නොමිලේ පවත්වාගෙන යනු ලබන රැකවරණ මධ්‍යස්ථාන සඳහා රජයේ මගින් අවශ්‍ය අනුග්‍රහය ලබා දෙනවා. වයස අවුරුදු 70 සම්පූර්ණ වැඩිහිටියන් වෙනුවෙන් ලබා දෙන ජීවනාධාර ගෙවීම් සියල්ල සුබසාධන ප්‍රතිලාප මණ්ඩලයේ සමාජ ආරක්ෂක දත්ත පද්ධතිය හරහා විධිමත්ව කාර්යක්ෂමව සිදු කෙරෙනවා. එම වැඩිහිටියන් සඳහා වැඩිහිටි සුවසරණ සෞඛ්‍ය රක්ෂණය ජාතික රක්ෂණ භාර අරමුදල හා එක්ව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙනවා. නිවාස තුල වැඩිහිටියා රැකබලා ගැනීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සැපයීම සහ ප්‍රජා මූලික වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සැපයීම සහ ප්‍රජා මූලිකව වැඩිහිටියා රැකබලා ගැනීම සඳහා ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වන ග්‍රාමීය වැඩිහිටි සමිති සවිබල ගැන්වීම වෙනුවෙන් අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීම කරනවා. 2025 වර්ෂයේදී එළිදක්වන ලද ලංකාවේ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් උපාය මාර්ගික සැලැස්ම හා ක්‍රියාකාරී සැලැස්ම සියලු පාර්ශ්වයන්ගේ දායකත්වය ලබා ගනිමින් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම. වැඩිහිටි දිවාසුරුකුම් මධ්‍යස්ථාන පිහිටුවීම තව වැඩපිළිවෙලක්. ඒක යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපෘති යටතේ වවුනියාව, කිලිනොච්චිය, මඩකල්පුව, කෑගල්ල, මාතලේ යන දිස්ත්‍රික්ක පහ ආවරණය වන පරිදි ආදර්ශ වැඩිහිටි දිවාසුරුකුම් මධ්‍යස්ථාන ඉදිකිරීමට අවශ්‍ය මූලික කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දැනට ක්‍රියාත්මක වන වැඩිහිටි දිවා මධ්‍යස්ථාන 200ක් විධිමත් වැඩිහිටි දිවා මධ්‍යස්ථාන මට්ටමින් රජයේ අනුග්‍රහයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය නිර්ණායක සකසා ක්‍රියාත්මක කිරීමේ කටයුතු සිදු කරමින් පවතිනවා. ආයන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු නියෝජ්‍ය ඇමතිතුමාට යොමු වෙන පළවෙනි ප්‍රශ්නේ, ඔබතුමාගේ පිළිතුර ඇතුලේ විශේෂයෙන්ම පස්වෙනි ප්‍රශ්නයත් එක්ක මම නැවත ප්‍රශ්න කරනවා. විශේෂයෙන්ම අපේ රටේ වැඩිහිටි ජනගහනය කියන්නේම අපේ රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක වෙච්ච පිරිසක්. හැබැයි අද අපට දැනෙනවා විශේෂයෙන්ම මහජන දිනවලට විශේෂයෙන් වැඩිහිටි පිරිස් සම්බන්ධ වෙන ප්‍රමාණය වැඩි. ඒ එන අයගේ කතාව අහනකොට අපට දැනෙන්නේ ආර්ථික, සමාජීය, සංස්කෘතික වශයෙන් උන් අසරණ තත්ත්වයට පත් වෙලා. ඒක ඇතුළේ අපි දකිනවා ප්‍රමාණවත් සුරකුම් මධ්‍යස්ථාන නොමැතිකම. එනිසා වර්තමාන ජනතාවාදී ආණ්ඩුවක වගකිය යුතු ඇමතිවරයෙක් විදිහට ඔබතුමාගෙන් මම අහන්න කැමති, ඒ වැඩිහිටියන් සම්බන්ධයෙන් දිවා සුරකුම් මධ්‍යස්ථාන රාජ්‍ය අනුග්‍රහය ඇතිව ප්‍රමාණවත් පරිදි වැඩි කළ යුතුයි කියන හැඟීම තමයි සතුව තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඉදිරි වැඩපිළිවෙලක් තියෙනවද කියලා.
ගරු නියෝජ්‍ය මාත්තුමා,
ඇතර ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට එම ප්‍රශ්නයේ අතුරු ප්‍රශ්නය ඇසීම පිළිබඳව. ඇත්තටම අපි විශ්වාස කරන්නේ දිවා සුරකුම් මධ්‍යස්ථාන වැඩි කරලා මේ රටේ වැඩිහිටියන් රැකබලා ගැනීම අවසන් කරන්න බැහැ. අපි සුපිලිපන් සමාජයක් හදන්න ඕන. අපේ දරුවට උගන්වන්න ඕන, සමස්ත දරු පරපුරට උගන්වන්න ඕන තමන්ගේ ආදරණීය අම්මා, තමන්ගේ ආදරණීය තාත්තා, තමන්ගේ ආදරණීය වැඩිහිටියා රැකබලා ගත යුතුයි කියලා. එතකොට මේ සංකීර්ණ සමාජ වටපිටාව තුළ එවැනි සංස්කෘතියක් ගොඩනැගෙනවා දකින්න අපට හරි අමාරුයි. සමහර වෙලාවට අම්මගේ දේපල තියෙනවා, තාත්තගේ දේපල තියෙනවා, ඒවා ලියාගන්නව. ඒ වුණත් ඒ අම්ම තාත්තා හරි නිවැරදි ලෙස රැකබලා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් තමන්ට හැකියාව තියෙද්දිත් ඒ අම්ම තාත්තා රැකබලා ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපේ පළවෙනි ප්‍රයත්නය තමයි තමන්ගේ ආදරණීය අම්ම තාත්තා, තමන්ගේ ආදරණීය ඒ වැඩිහිටියා තමන් විසින්ම රැකබලා ගනිමින්, ආරක්ෂා කරගනිමින්, පෝෂණය කරමින් ඔවුන් සතුටින් තැබීම තමයි අපේ මූලික පරමාර්ථය වෙන්න ඕනකම තියෙන්නේ. නමුත් අපි විශ්වාස කරනවා මේ වෙනකොටත් අපේ සමස්ත රටේම වැඩිහිටි නිවාස තියෙනවා 496ක්. මේකෙන් ලියාපදිංචි වෙලා තියෙන්නේ 100 ගානක්. එතකොට ඒ වැඩිහිටි නිවාස ඇත්තටම බොහෝ වෙලාවට අදාළ ප්‍රමිතියෙන් තොරයි. ආරක්ෂාව, ආහාර පාන ලබා දීම, ඒ පිළිබඳවත් බරපතල ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව අපි දැඩි අවධානය යොමු කරලා අමාත්‍යාංශයක් විදිහට අපි මේ වෙනකොට ඒ සඳහා අදාළ නීති රීති සම්පාදනය කරලා ඊට අදාළ මැදිහත්වීම් කරනවා. අනිවාර්යයෙන්ම ලියාපදිංචි වෙන්න ඕනකම තියෙනවා. ඒ අදාළ නිවාසයේ තුල ඒ දෙමව්පියන් රැකබලා ගැනීම වෙනුවෙන් මෙන්න මේ කියන නිර්ණායකයන් යටතේ එය පවත්වාගෙන යන්න කියලා. ඊට අදාළ මූල්‍යමය පහසුකම් අපේ පැත්තෙන් අපි ලබා දෙනවා. ඒ වගේම ඔබතුමාගේ ප්‍රශ්න ඍජු උත්තරයක් ලබා දුන්නොත් ඇත්තටම ප්‍රමාණවත් මදි මේ දායකත්වය. ඒ නිසා සෑම දිස්ත්‍රික්කයක් තුළම අපි රජයේ මැදිහත්වීමෙන් එවැනි වැඩිහිටි සුරකුම් නිවාසයක් ආරම්භ කරන්නත් ඒ වගේම අනිත් පැත්තෙන් පෞද්ගලිකව එය පවත්වාගෙන යන්න උත්සාහ කරන අයට අඩු පහසුකම් ණය ලබා දෙමින් අපේ නිර්ණායක පද්ධතියට යටත්ව වඩා හොඳ වැඩිහිටි නිවාස එහෙම නැත්නම් සුරකුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම වෙනුවෙන් ඔවුන් දිරිගැන්වීමක් සිදු කිරීම ආරම්භ කරලා තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා,
ගරු ඇමතිතුමනි, මගේ දෙවෙනි ප්‍රශ්නය ඔබතුමාලගේ අමාත්‍යංශයෙන් මේ වෙනකොටත් සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් ඒ වගේම අලුත් විදිහට මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය අපේ රටේ විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක නොවන්නන් ළඟට යන්න වැඩසටහන් සකස් කරලා තියෙනවා. විශේෂයෙන්ම අද දවසේ මේ රටේ වැඩිහිටි ජනගහනය වැඩි වෙන බව අපි දන්නවා. නමුත් මේ මොහොතේ ඇත්තටම සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හරහා ඉදිරිපත් කරලා තියෙන සංඛ්‍යා ලේඛන අනුව දැනට වයස අවුරුදු 60ට ඉහළ අයට මේකට දායක වීමට ඒගොල්ලොන්ට ප්‍රමාණවත් ක්‍රය ශක්තියක් නැහැ, මූලික ශක්තියක් නැහැ. එනිසා එවැනි අය සඳහා අපට ඇත්තටම ගත්තොත් දිනින් දින මේ ප්‍රමාණය වැඩි වෙන නිසාමයි මම මේ ප්‍රශ්නේ ඔබතුමාට යොමු කරන්නේ. එනිසා අපට ඒ අය වැට අවුරුදු 60ට වැඩි වයෝවෘද්ධයන් සඳහා සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමයට ඇතුල් වෙන්න සානදායි ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන්ද බැරිද කියන එක තමයි
මගේ ප්‍රශ්නය.
සමාජ ආරක්ෂණ මණ්ඩලය හරහා මේ වෙනකොටත් අපි මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම ඊට අදාළ ඇප්ලිකේෂන් එකක් සකස් කරලා අපේ සමාජ සේවා නිලධාරීන් වැඩිහිටි නිලධාරීන් හරහා ඊට අදාළ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඇත්තටම දැන් තමත් ඒ අඩු ආදායම්ලාභී සියලු වැඩිහිටියන් සඳහා ඒ දීමනාව ලබා දීමේ කටයුතු සිද්ධ කරමින් තියෙනවා. ඒකම අපි ඇත්තටම විශ්වාස කරනවා විශ්‍රාම වැටුපක් නොලැබෙන නිසි ආදායමක් නොමැති එවැනි අනාරක්ෂිත තත්ත්වයේ ඉන්න සියලු වැඩිහිටියන් ඒ සමාජ ආරක්ෂක සමාජ ආරක්ෂණ රක්ෂණ ක්‍රියාවලියට සම්බන්ධ කරගෙන ලංකාවේ දැවැන්තම රක්ෂණ ආවරණය සහිත ව්‍යාපාරයේ බවට මේකට පත් කරන්න ඒ සඳහා වැඩිහිටියන් සඳහා අපි ප්‍රමුඛතාවයක් ලබා දෙන්න කටයුතු කරනවා. ඇත්තට මේ වෙනකොටත් අපි අස්වැසුම ප්‍රතිලාභී කණ්ඩායම් විදිහට 621,631කටත් අස්වැසුම දෙක යටතේ 77,324කටත් තැපැල් කාර්යාල හරහා 2,225,657ක් සමස්ත එකතුව විදිහට අපි බලයට එනකොට 5,06,000කට ආසන්න ප්‍රමාණයකට ලබා දීපු මේ වැඩිහිටි දීමනාව මේ වෙනකොට 9,24,619 දක්වා ලබා දෙමින් දීමට කටයුතු කරමින් තියෙනවා. ඒ වගේම අපි මේ වෙලාවේ මතක් කරන්න ඕන රටේ අඩු ආදායම්ලාභී සමස්ත පුරවැසියන්ට කවුරු හරි නිලධාරියෙක් කියනවනම් වැඩිහිටි දීමනාව ලබා ගැනීම සඳහා දැන් කෝටා එක ඉවරයි, තව කෙනෙක් මියදෙනකම් හිටියට පස්සේ තමයි ඕගොල්ලන්ට මේක දෙන්න පුළුවන් වෙන්නේ. ඒක සම්පූර්ණ අසත්‍ය කතාවක්. අපි මේ වෙලාවේ මතක් කරන්න ඕන සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තුළම යම් කිසි අඩු ආදායම් ලාභී මේ දීමනාව ලැබීමට සුදුසු අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් ඉන්නවනම් ඒ සියලුම දෙනාට මේ වැඩිහිටි දීමනාව ලබා දීම සඳහා අදාළ මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. ඒ සඳහා වහාම අදාළ පියවරයන් අනුගමනය කරන්න කියන එකත්, ඒ වගේම මේ අපේ වැඩිහිටි පරපුර කියන්නේ මේ රට ගොඩනගපු ලේද හඩිය කඳුළු වගරපු අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඔවුන් වෙනුවෙන් ඔබ කියපු ආකාරයේ රක්ෂණ ක්‍රමවේදය ඉතා වේගවත් අවසන් කරන්න අපි පියවර ගන්නවා කියන එකත් මතක් කරන්න කැමති.
ප්‍රශ්න අංක 7 ගරු සුනිල් රාජපක්ෂ මහතා නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යතුමාගේ අසීමිට.
ඔරු කතා නමුත් ප්‍රශ්න අහනවා.
ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, අයන්නේ එක ඉඩම් ප්‍රසන්ස් කරන කොමිෂන් සභාවට අයත් අත්පත් කරගෙන ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති සංඛ්‍යා 26 වැවිලි සමාගමට අයත් ඉඩම් කිසිවක් නොමැත. අංක දෙක, රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් තිබූ ඉඩම් අත්පත් කරගෙන ක්‍රියාත්මක කළ ව්‍යාපෘති 26න් සම්පූර්ණ නිවාස සංඛ්‍යාව 916කි. මේ ව්‍යාපෘති වලට අදාළ නිවාස සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් නැමුණුම එකමගින් ඉදිරිපත් කර ඇත. ප්‍රශංක තුන, ඉහත සඳහන් කරන ලද නිවාස ව්‍යාපෘති 26යි ඔප්පු නිකුත් කර ඇති ප්‍රතිලාභින් සංඛ්‍යාව 796ක් වන අතර ඔප්පු නිකුත් කර නැති ප්‍රතිලාභින් සංඛ්‍යාව 120කි. මෙම එක් එක් ව්‍යාපෘතියෙහි නම් සහ ප්‍රතිලාභින් වෙත නිකුත් කර ඇති ඔප්පු සංඛ්‍යාව පිළිබඳ වෙන්වෙන් වශයෙන් විස්තර ඇමුණුම දෙකමගින් දක්වා ඇත. ප්‍රශංක හතර, නිවාසලාභීන් 115 දෙනෙකු මේ වන විට මුදල් ගෙවා අවසන් කර ඇති අතර ඔප්පු ලබා දීමට අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර සින්නක්කර ඔප්පු ලබා ගන්නා ලෙස ඔවුන්ට දන්වා ඇත. මුල් නිවාසලාභියා මියගොස් අයිතිය තහවුරු කර ගැනීමේ ගැටලුව, පදිංචි නොමැතිවීම, පදිංචිකරුවන්ට පසු උරුමකරුවන්ගේ කැමැත්ත නොලැබීම, පසු උරුමකරුවන් සොයා ගැනීම ආදී ගැටලු පැවතීම හා පදිංචිකරුවන් දැනුවත් කළත් ඔප්පු ලබා ගැනීමේ උනන්දුවක් නොමැතිවීම වැනි ගැටලු ඔප්පු ලබා දීම ප්‍රමාද වීමට හේතු වී ඇත. අදාළ තොරතුරු ලබා දීමෙන් අනතුරුව 8.1 අනුමැතිය ලබාගෙන මාස දෙකක් වැනි කාලයක් තුළ ප්‍රතිලාභින් වෙත ඔප්පු නිකුත් කිරීමේ හැකියාව ඇත. මේ වන විට ප්‍රතිලාභින් 13 දෙනෙකුගේ ඔප්පු 8.1 අනුමැතිය සඳහා යොමු කර ඇති අතර තවදුරටත් මුදල් ගෙවා නොමැති ප්‍රතිලාභින් 5 දෙනෙකු වෙත මුදල් ගෙවන ලෙස දන්වා ඇත. ආයන්න පිළිතුරු අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, යංගිති පුජ්‍යලයට ඉඩම් ඔප්පුවක් කියන්නේ එක හුදෙක් එක්සරා සහතයක් හෝ ලියවිල්ලක් නෙවෙයි. ඒක තුළ තමන්ගේ ඉන්න තැනක් තියෙනවා කියලා හිතට එන ආරක්ෂණය, ඒ වගේම තමන්ගේ ආර්ථික කටයුතු වල තමන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන ආදී ඒ වගේ දේවල් වලටත් මේ ඉඩම් ඔප්පුව කියන එක බලපානවා. මම පැන්මඩුල්ල ප්‍රාදේශීය කොට්ටාසයේ හොයලා බැලුවා. ඇතම් නිවාස ව්‍යාපෘති පටන් ගන්න තියෙන 1976, ඇතම 95, සෑහෙන කාලයක් මේ අවුරුද්දන් 30ක් ඉක්මවලා ගිහිල්ලත් මේවට ඔප්පු ලැබිලා නැහැ. සමහර වෙලාවෙදී ගරු ඇමතුමා කිව්ව විදිහට පළවෙනි අයිතිකරුත් නෙමෙයි ඉන්නේ, දෙවෙනි පරම්පරාව තුන්වෙනි පරම්පරාව ඉන්න පුළුවන්. ඇතැම් අය තමන් මේක බිස්නස් එකක් කරලා තියෙන්නේ. ඒකෙන්ද සැබෑ විදියට ලැබී යුත්තාට නෙමෙයි ලැබිලා තියෙන්නේ, කාට දුන්නම් ඒ කට්ටිය විකුණලා ගිහිල්ලා තියෙනවා. සැබෑ ඉඩම් සා නිවාස හොනි කට්ටිය අරගෙන තියෙන සල්ලි වලට දැන් ඒකේ ඉන්නවා. ඒ තංගල පදිංචිලා ඉන්නවා මුල් අයිතිකරුවන් නෙමෙයි, දෙවෙනි පාර්තය තුන්වෙනි පාර්තයක් විදියට ඉඩම් මිලට ගත්තේ කට්ටිය. අන්න ඒ අයට ළමෙක් පාසලට දානකොට ලකුණු අඩු වෙනවා. පදිංචිය සම්බන්ධ ආසන්න පාසලට ළමයා දමා ගැනීම සම්බන්ධ ගැටලුවක් තියෙනවා. අපි තමන්ගෙම කියලා ව්‍යාපාරයක් කරගන්න 105 ලෝන් එකක් දෙනවා, ව්‍යාපාර ලියාපදිංචි ගන්න විදිහක් නැහැ ඔප්පු නැති හින්දා. අන්න ඒ නිසා මේ අර මේ මෙන්න මේ කාරණා ටිකට නෑ, මේ කියන්නේ අපිට ඔප්පු දෙන්න කරක් වෙන්නත් පුළුවන්. නමුත් ළමයි ඉස්කෝලේ දාන එක පරක් කරන්න බෑ.
ගරු මන්ත්‍රීතුමා,
තමන්ට බිස්නස් එකක් කරගන්න ඕන නම් මෙන්න මේ සඳහා විකල්ප වැඩපිළිවෙළක් ඔබතුමා යෝජනා කරනවද?
ගරු අමාත්‍යතුමා,
කතානායකතුමනි, ඇත්තටම මේ නිවාස සමතර අධිකාරියේ මගින් මිනිසුන්ට ජනතාවට ලබා දිය යුතු ඔප්පු සංඛ්‍යාව 35,000කට වැඩි කියලා තමයි ආයතනික වශයෙන් වාර්තා වෙන්නේ. ඒකේ තරිම නිවැරදි ඉලක්කමක් නැහැ 35,000කට වැඩි ප්‍රමාණයක් කියලා. අපි උත්සාහ ධර්මෙන් ඉන්නවා මේ ඔප්පු වලින් සැලකිය යුතු කොටසක් කඩිනම් වැඩපිළිවෙළක් ඇතුළේ ලබා දෙන්න. නමුත් ඒකේ ගැටලු තියෙනවා. ඔබතුමා දන්න මන්ත්‍රීතුමා, මේ දැන් පහුගිය මාස කීපය ඇතුළෙත් නිවාස සමතර අධිකාරිය පොප් කමිටුවට ගැඳවලා සාකච්ඡා කරා නිවාස සමතර අධිකාරිය තියෙන ගැටලු. දේපල අක්‍රමවක් විදිහට ලබා දුන්නේවා, දේපල නිවාස සමතර අධිකාරිය දේපල අවභාවිතා කරපු ඒවා සම්බන්ධයෙන් ගොඩක් සාකච්ඡා කියලා තියෙනවා. ඇත්තටම දැන් අපි මගේ දැන් ඔෆිස් එකට ඇවිල්ලා තිනවා ඔප්පු 300ක් අසංග කරන්න. ඒ ඔප්පු අසංග කරන්න බයයි ඇත්තටම. ඒ කියන්නේ මේවා දීලා තියෙන කාටද, මොන තේරීම යටතේද, මේවල විවිධ ගැටලු, විවිධ අවභාවිතාව. ඉතින් දැන් මම අමාත්‍ය කාර්යාලයේ මගේ කාර්ය මණ්ඩලය දාලා මේ ඔප්පු එකින් එක නැවත චෙක් කරනවා. ඒ චෙක් කරද්දී ආය සමහර ඒවා අහුවෙනවා, එක එක වංගු ගැහුව ඔප්පු. ඒ නිසා හරි පරිස්සමෙන් අසංග කරන්න ඕනේ. මේකේ අන්තිම වගඋත්තර කරුවා මම වෙන නිසා. ඒ නිසා මේ දීර්ඝකාලයක් තිස්සේ මේ ඔබතුමා කිව්වා හරිය අනුපහ නෙවෙයි ඊට ඉස්සලා අන්තිමට තිබුණු ගම්මුදාවේ උපුත් දැන්ට මාස 7කට ඉස්සලා බෙදුවේ මම ඒ තරම් මේ කාලය ගිහිල්ලා තියෙන પરම්පරා ගානක් ප්‍රශ්නය සංකීර්ණ ප්‍රශ්නයක් තියෙනවා මේ කඩන වැඩපිළිවෙළක් හදන්න කියපුවාම නිවාස සම්වර්ධන අධිකාරිය ඇතුලේ ගැටලු ගොඩයි ඒ අවශ්‍ය දැන් නිලධාරීන් නැහැ ඊට පස්සේ මේ මේ දේශපාලනික විනාශ කරපු ආයතනයක් මන්ත්‍රීතුමා දේශපාලනික සම්පූර්ණ විනාශ කරලා වටලා තියෙන්නේ අපිට විශේෂ මෙහෙමක් හදාගන්න ගියාට ආයතන ඇතුලේ කැපැසිටික නැහැ එහෙනම් දැන් අපි දාලා තිනවා නිවාස සම්වර්ධන අධිකාරියේ අවශ්‍ය මූලික නිලධාරීන් බදවා ගැනීම සඳහා දැන් අතරම අපි පුවත්පත් දෙයක් නිම දාලා දැන් ඒ කාලය අවසන් වෙලා තිනවා අපි බලාපොරොත්තු වෙන්නේ හැකි ඉක්මනින් බදවගෙන නිවාස සම්වර්ධන අධිකාරියේ මේ තියෙන ධාරිතාව වැඩි කළා විශේෂ මෙහෙයුමකින් අවුරුදු එකහමාරක් දෙයක් ඇතුළත ඔප්පු 25000ක් වත් දෙන්න සූදානමක තමයි අපි ඉන්නේ ඒකට උත්සාහ දරනවා ඒක හරිම අමාරුයි ඒ තරමට මේ ආයතනේ මටලා තියෙන නිසා අපි ඇත්තම තේරෙන මිනිස්සුන්ගේ ප්‍රශ්නේ මොකද කියලා ඔප්පු ගෙදර හදලා තිනවා පදිංචිලා ඉඳන් අවුරුදු 30ක් 40ක් ඔප්පුවක් නැහැ මොකක්වත් කරගන්න බෑ අපි කඩිනම් වැඩපිළිවෙල කඩන්න උපරිම උසාධාරණ දිනවා අපි හිතන බලාපොරොත්තු වෙන ලබන අවුරුද්ද එකහමාරක් ඇතුළත ඔප්පු 25000ක්වත් නිවාස සම්මදන අධිකාරිය හරහා ලබා දෙන්න
ගරු මන්ත්‍රීතුමා
मार्ग जल्दी තමංග පෞද්ගලික පරිභෝජනයට හදලා තියෙන නිසා අර පොදු පහසුකම් ස්ථාපනය ගැටලුවක් කරලා තියෙනවා. අන්න ඒව නිරවුල් කිරීම සඳහා තියෙන වැඩසටහන මොකද ඒ කට්ටිය ඉතින් අයින් කරලා දෙනවද නැත්නම් ඒ කට්ටිය දෙන ඔප්පු දෙනවද?
ගරු අමාත්‍යතුමා.
දැන් ওই නිවාස සම්මදන අධිකාරී ඊළඟ ප්‍රශ්නේ තමයි ওই නිවාස සම්මදන අධිකාරී යටතේ හදාපු නිවාස ව්‍යාපෘතිවල housing scheme වල පොදු කටයුතු සඳහා සමහර තැන්වල බොහෝ තැන්වල ඉඩම් වෙන් කළා තියෙනවා. ඒවත් විවිධ දේශපාලන හේතු මත හරි දේශපාලන බලය මත හරි නැත්නම් මේ ක්‍රියා නොකිරීම නිසා හරි අල්ලගෙන ඉන්නවා මම එකක් කියන්නම් නිවාස සම්වර්ධන අධිකාරියේ කිසිම ඉඩමක් අනවසරයෙන් බලයෙන් අනීතික ලෙස භුක්ති විඳින්න ඉඩ දෙන්නේ නැහැ කිසිම කෙනෙකුට භුක්ති විඳින්න දෙන්නේ නැහැ ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ගන්නවා අපි දැනටමත් ඒ සම්බ ඒ වගේ අඳුරගත් සමහර සමහර ඒවා තියෙනවා නිවාස ව්‍යාපෘති මට මතක විදිහට 116ක් තියෙනවා මේ housing scheme නිවාස සම්බන්ධ අධිකාරිය යටතේ රට පුරා ඔය කියන ගැටළු ඔබතුමා ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ ඔබතුමා සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා විදිහට බල බල ප්‍රදේශයේ තියෙන ගැටළු සම්බන්ධයෙන් අපි නිශ්චිතව හොයලා වාර්තා කරන්න ඒ අනවසරයෙන් අල්ලගෙන ඉන්නවා නම් පොදු පහසුකම් පහසුකම් යටතේ සඳහා වෙන් කරපු ඉඩම් පොදු පහසුකම් සඳහා නැතුව වෙනත් පුද්ගලයෙකු භුක්ති විඳිනවා නම් ඒවා නිරවුල් කළ දෙන්න අපි සූදානම් ආයතනයක් විදිහට ඒව අතර නිරවුල් කරන්න ඕන පොදු පාවිච්චි සඳහා ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලදී අඳුරගෙන ඒ සම්බන්ධයෙන් අපිට දැනුවත් කිරීමක් කරන්න අපි ආයතනයක් විදිහට මැදිහත් වෙන්නම් රටපුරා ගැටලුවක් තියෙනවා ඒවා විසඳන්න අපි කටයුතු කරනවා
ප්‍රශ්න අංක 8 ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞඛ්‍යවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට प्रजा ग्राम संघर्ष समाज आरक्षण सह प्रजा गरु नियोज्य ප්‍රශ්නාංක 9 ගරු ජේසී අලවතුල මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පරිපාලන
මණ්ඩල ගරු කතානායකතුමා ප්‍රශ්න අහනවා
ගරු අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි පිළිතුරු ලබා දෙනවා ගරු ජේසී අලවතුල මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයේ රෝමන් 1 අංක 1930 ඇලිරක් 12 දරණ 2015 9 1 දිනති श्रीलंका प्रजातांत्रिक समाजवादी जनरजी अतिविशेष गसट पत्रे पलकरण लद श्रीलंका ताक्षण सेवे सेवा व्यवस्था वे हय वगंती अणु इक्य कमात्यांशे दिपार्तमेंतुए आयतने शीर्षे अटते कलमनाकरण सेवा दिपार्तमेंतु विसिन श्रीलंका ताक्षण सेवे तनतुरु लेसिन अनुमत करन तनतुरु मेम सेवेट अयत्वे श्रीलंका ताक्षण सेवे अटते गणन तनतुरु नाम अतुलत उपलेखनयक අංක 1930 ඇලිරක් 12 දරණ 2015 9 1 දිනති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ සේවා ව්‍යවස්ථාවේ ඇතුළත් නොවේ. කෙසේ වෙතත් අංක 14.26 අලිරක් 34 දරන 2006 ජනවාරි 6 වෙනි දිනෙත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද පූර්ව සේවා ව්‍යවස්ථාවේ ඇතුළත් තිබූ තනතුරු උපලේඛනය එමුණුම එක වශයෙන් දැන ගැනීම සඳහා ඉදිරිපත් කරමි. රෝමන් 2 කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු විසින් ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ තනතුරු 1 අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සහ ආයතන යටතේද පළාත් සභා සහ පළාත් පාලනංශය සඳහාද වෙන්වෙන්ව අනුමත කරනු ලබන අතර මෙම අමාත්‍යාංශයේ වෙත එම තොරතුරු වාර්තා නොවේ. රෝමන් 3 කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු විසින් ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ තනතුරු අනුමත කරන ලද 1 අමාත්‍යාංශය දෙපාර්තමේන්තුව ආයතන යටතේ පවතින පුරප්පාඩු පිරවීම සිදු කරනු ලබන්නේද ඒ බඳවා ගැනීමේ පටිපාටි වලට අනුකූලව අදාළ ආයතන මගින් වන බැවින් මෙම අමාත්‍යාංශයේ වෙත එම තොරතුරු වාර්තා නොවේ. රෝමන් 4 ඕනෑම සේවාවකට අදාළ පුරප්පාඩු පැවතීම එම පුරප්පාඩු පවතින ආයතනවල සේවා සැපීමට බාධාවක් වන බව නිරීක්ෂණය වේ. රෝමන් 5 පුරප්පාඩු සහ වෘත්තීය ගැටලු පවතින අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ආයතන විසින් පුරප්පාඩු සම්පූර්ණ කිරීමට සහ වෘත්තීය ගැටලු විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු වේ. ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ සේවා ව්‍යවස්ථාවට අදාළ ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ එම සේවයේ නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණ හා විශේෂ ශ්‍රේණියට උසස් කිරීමේ විභාග පැවැත්වීම පමණක් රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ඉටු කරනු ලැබේ. ශ්‍රී ලංකා තාක්ෂණ සේවයට තනතුරු සම්බන්ධයෙන් පත්කිරීම් බලධාරීත්වය හා පරිපාලන බලධාරීත්වය එම තනතුරු අනුමතව පවතින දෙපාර්තමේන්තු ප්‍රධානීන් හෝ අදාළ රේකී අමාත්‍යාංශ ලේකම්වරු වෙත පැවරී ඇත. එබැවින් 1 ආයතනවල පවතින ශ්‍රී ලංකා තාක්ෂණ සේවයට අදාළ තනතුරු සඳහා බඳවා ගැනීම ඒ ආයතනවල පවතින ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ තනතුරු වලට අදාළව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද බඳවා ගැනීමේ පටිපාටිවල විධිවිධාන ප්‍රකාරව පත්කිරීම් බලධාරීත්වය හා පරිපාලන බලධාරීත්වය දරන දෙපාර්තමේන්තු ප්‍රධානීන් හෝ අමාත්‍යාංශ ලේකම්වරුන් විසින් සිදු කරනු ලැබේ. ආ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මගේ දන්නේ අමිතතුමාගේ පිළිතුරට සමහර දේවල් සායමකපත් වෙන අමාරුයි, එතුමාගේ අමාත්‍යාංශයට අදාළ නැහැ කියලා කිව්වා. නමුත් පැහැදිලිවම කියන්න ඕනේ, දැන් මේ වෙනකොට අපි ගත්තොත් තාක්ෂණ සේවය කියන්නේ අපි ටෙක්නිකල් ඔෆිසර්ස්ලා ගත්තොත් උදාහරණයකට TO මහත්තුරු දැන් ප්‍රාදේශීය සභාවල, ඒ වගේම පළාත් සභාවල, ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල. දැන් ඔබතුමාට සුදේශ කටයුතු අමාත්‍යවරයා හැටියට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඔබතුමා යටතේ තියෙන්නේ. එතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න ඕනි ප්‍රමාණය කාඩර් එක සාමාන්‍යයෙන් ගොඩක් තැන්වල 2-3 වෙනවා. නමුත් හැමතැනම ඉන්නේ එක්කෙනයි. ඉතින් එතකොට අද මේ ප්‍රාදේශීය සංවර්ධනයේ හැම අංශයෙන් බැලුවාම විශේෂයෙන්ම කාර්මික නිලධාරී නැතුව මේක කරන්න බොහොම අමාරු. මේක ඉස්සරහ තිබ්බ ප්‍රශ්නයක්, දැන් ඒක උග්‍ර වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ටෙක්නිකල් ඔෆිසර්ස්ලාගේ හිගය නිසා විශාල වශයෙන් සංවර්ධ ව්‍යාපෘති ග්‍රාමීය මට්ටමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සිදුකරනේවත් ඒ වගේම ප්‍රාදේශීය සභාවලත් අද මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ සඳහා ඔබතුමාලා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද?
ගරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, එතුමා සඳහන් කරපු කාරණය නිවැරදි. මේ බඳවා ගැනීම 2020න් පස්සේ කරලා තිබුණේ නැහැ. සහ ඊට පසුව කාලේ පැවති ආර්ථික අර්බුදයේ අවස්ථාවේදී විශේෂයෙන්ම මේ සේවාවල හිටපු නිලධාරීන් පිරිසක් රට අත්හැරලා ගියා, විදේශගත වුණා. ඒ වගේම අලුතෙන් සේවයට අපි බඳවා ගැනීම සඳහා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට අදාළව බඳවා ගැනීම කටයුතු සිදු කිරීමට පියවර ගත්තා. 8000ක් පමණ අයදුම්පත් ඉදිරිපත් කරලා තිබුණත් 128යි අපට බඳවා ගන්න පුළුවන් වුණේ. අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරලා සම්මුඛ පරීක්ෂණයේදී අනුමත වුණේ. ඒ 128 නුත් ජූලි 15 වෙනිදා වෙනකොට සේවයට වාර්තා කරලා තිබුණේ 90ක් පමණයි. ඒ නිසා බරපතල ප්‍රශ්නයක් තියෙන එකත් සුදුසුකම් සම්පූර්ණ කරපු අයගේ හිගයක් තියෙනවා සහ ඒ අයට රාජ්‍ය සේවයට පැමිණෙන්නේ නැතුව වෙනත් ක්ෂේත්‍රවල රැකියා ලබා ගැනීමේ අවස්ථාවක් සහ විදේශගත වීමේ අවස්ථාවක් තියෙනවා. නමුත් අපි ඉදිරියටත් ඉතා කඩිනමින් මේ පුරප්පාඩු පෙරවීම සඳහා පියවර ගන්නවා. එතුමා සඳහන් කරපු කාරණයේදී අපි සංවර්ධන කටයුතු කරන්න යනකොට රජයේ ප්‍රතිපාදන විශාල වශයෙන් වෙන් කරලා තියෙනවා. නමුත් මේ කියන කාරණයේදී මේ නිලධාරීන්ගේ හිගේ නිසා ඒ කටයුතු අඩාල වීමක් අපට දකින්න පුළුවන්. ඒ නිසා අපි කඩිනමින් මේ පුරප්පාඩු පෙරවීම සඳහා නැවතත් පියවර ගන්නවා.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමා, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය දැන් ඔබතුමාම කිව්වා මේ පුරප්පාඩු 3000ක් විතර තියෙනවා මං හිතන්නේ මේ ශේෂ්ත්‍රයේ. ඒවට ඉල්ලුම් කරුව බොහොම අඩුයි කියලා. දැන් මෙතුමා, ඒකට හේතුව තමයි මේක දීර්ඝ කාලයක් ඉඳන් එනවා. මේ ඔබතුමාලා ආවට පස්සේ විතර නෙවෙයි කලින් ඉඳන් මේන ප්‍රශ්නයක්. නමුත් මේකට විසඳුමක් අපි ලබා දෙන්න ඕනේ. විශේෂයෙන්ම එකක් තමයි දැන් ප්‍රාදේශීය කාර්යාලවල ඉන්න ටීඔ මහතුරු ටීඔ අයට දෙන දීමනාව. ඒ කියන්නේ ගමන් වේදම්, ඒ කියන්නේ ඉන්දර දීමනාව ඔක්කොම රුපියල් 1500යි දෙන්නේ. නමුත් ඒකට 15000ක් විතර වේදම් වෙනවා. ඉතින් මේක වැඩි කරලා නැහැ දීර්ඝ කාලයක්. ඉතින් ඒවා වැඩි වෙන්න ඕනේ. එකක්. අනිත් එක තමයි උසස් පෙළ මැක්ස් කරලා එහෙම නැත්නම් ඉංජිනේරු ඩිප්ලෝමාවක් කරපු අය තමයි මේක සුසුකම හැටියට දාලා තියෙන්නේ. ඒතර මේ සුසුකම ගෙන් එන නිලධාරීන් බඳවා ගන්න MN3 කියන කැටගරියට. ඒතර ඒ එවැනි සුසුකමක් තියෙනවා මේ 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 මෙවැනි MN3 වාගේ පහළ තනතුරකට එන්න සූදානම් නැහැ. ඒ හින්දා තමයි මේ කට්ටිය බැඳෙන්නේ නැත්තේ. ඉතින් ඒ නිසා මේකට විකල්ප ක්‍රමවේදයක් හදුවේ නැත්නම් කවදාවත් මේ ටෙක්නිකල් ඔෆිසර්ස්ලා බඳවා ගන්න හම් වෙන්නේ නැහැ. ඉතින් ඔබතුමා කිව්ව එක හරියයි. ඒ කට්ටිය වෙනත් රැකියාවලට පෞද්ගලික ක්ෂේත්‍රයේ විදේශගත වෙනවා. ඉතින් ඒ හින්දා මේක මීට වඩා ඉහළ තැනකට තියන්න ඕනේ. අන්න ඒක ගැන ඔබතුමාලා අවධානය යොමු කරන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
ගරු අමාත්‍යතුමා,
ඔව් ගරු කතානායකතුමා, එතුමා සඳහන් කරපු කාරණේට එකඟයි. ඒ නිසාම තමයි අපි එන්න නිලධාරීන්ට 2025 ජනවාරි පළවෙනිදා, ඒ වගේම 2026 ජනවාරි පළවෙනිදා සහ 2027 ජනවාරි පළවෙනිදා වශයෙන් අධීර තුනකින් වැටුප් වැඩි කිරීම කරලා තියෙනවා. නමුත් ක්ෂේත්‍රයේ කටයුතු කරන නිලධාරීන් හැටියට එතුමන්ලාගේ දීමනා සම්බන්ධව ගැටලුවක් තියෙන බව අපි පිළිගන්නවා. ඒක නිවැරදි කිරීම සඳහාත් අපි කටයුතු කරනවා. ඒ වගේම තමයි MN3 කැටගරියකට එනවා කියන එකේ ප්‍රශ්නකුත් තියෙනවා. ඒ පිළිබඳව අපේ අවධානය යොමු වෙලා තියෙනවා. මේ ක්ෂේත්‍රයට නිලධාරීන් බඳවා ගැනීම සහ බඳවා ගන්නා නිලධාරීන් රඳවා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපට අපේ කාර්මික විද්‍යාල සම්බන්ධව කතා කළොත් රජයේ මේ ප්‍රශ්නයට විසඳුමක් හැටියට කාර්මික විද්‍යාල යම් ප්‍රමාණයකින් වැඩි කිරීම සඳහා කටයුතු කරමින් තියෙනවා. එතකොට NVQ ලෙවල් වලට යන පිරිසක් මේකට බඳවා ගන්න පුළුවන්. මේ ප්‍රශ්නය මන්ත්‍රීතුමා මතු කරපු ප්‍රශ්නය ඇත්තටම ගැටලුවක් හැටියට අපි හඳුනාගෙන තියෙනවා. එතුමා කියන කාරණාවලට විසඳුම ලබා දීම සඳහා අපි කටයුතු කරමින් ඉන්නවා.
පාර්ලිමේන්තු ස්ථාවරයක 27-2 යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස් මහතා.
ගරු කතානායකතුමනි, වත්මන් රජය විසින් යෝජිත 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර පාර්ශ්ව ගණනාවක් කනස්සල්ල පළ කර තිබෙන ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, එක්සත් ජාතීන්ගේ විශේෂ දූත නිලධාරිනිය සහ ජාත්‍යන්තර නීති ආයතන ඒ අතර වෙනවා. මෙම පාර්ශ්වයන් මතු කර ඇති කරුණු සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කර ගැනීමට අපි ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරනවා. ඇත්ත වශයෙන්ම අපේ මතය, ගරු අධිකරණ ඇමතුමනි, මේ ගෙන එන වෙනස්කම් ව්‍යවස්ථා සංශෝධන අධිකරණයේ නිදහසටත් ස්වාධීනත්වයටත් ප්‍රජාතන්ත්‍රවාදයටත් මරු පහරක්. ඔබතුමාට මතක ඇති හරියට මද වගේ දවසක අවුරුදු 39කට පෙර මේ පාර්ලිමේන්තුව ඇතුලේ බෝම්බ ගැහුවා, ග්‍රනේඩ් ගැහුවා. ඒක මේ ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශ කිරීම සඳහා. දැන් අද මම දකිනවා මේ න්‍යාය පත්‍රයේ තියෙනවා මේ 22 සංශෝධනය දැන් ඉදිරිපත් කරනවා කියලා. ඒකත් ඉතින් ප්‍රජාතන්ත්‍රවාදයට විරෝධ කාල බෝම්බයක්. ඒකත් මම කියෙමින් මම මේ ප්‍රශ්න ටික අහන්න කැමතියි. 2025-12-31 දිනට මෙරට අධිකරණයන්ගේ විනිශ්චය කිරීමට ඉතිරිව ඇති නඩු සංඛ්‍යාව අධිකරණ ධූරාවලිය අනුව පිළිවෙලින් වෙන් වෙන්න දක්වන්නේද? ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපතිතුමන් වෙත යොමු කළ ලිපියෙන් පෙන්වා දෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව මහජන විශ්වාසයේ රඳා පවතින්නේ අධිකරණයේ සැබෑ ස්වාධීනත්වය මත පමණක් නොව එය කිසිදු සැකයකින් තොරව මහජනතාව හමුවේ විද්‍යාමාන වීම බවත් ඒ මත බවත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම මගින් එම ස්වාධීනත්වයම මුලිනුපුටා දැමීමට හේතු විය හැකි බවත් මේක ගෞරවනීය මහානායක මාහිමිපාණන් වහන්සේලා ඉදිරිපත් කරන අදහස. මම කෙලින්ම ඔබතුමාගෙන් අහන්න කැමතියි, රජය මේ අදහසට එකඟ වන්නේද එකඟ වන්නේ නැද්ද? එසේ නොවන්නේ නම් මොකද්ද ඒකට හේතු කරුණු කාරණා ඉදිරිපත් කරන්න. එක්සත් ජාතීන්ගේ විනිසුරුවන්ගේ ස්වාධීනත්වය පිළිබඳව විශේෂ දූත නිලධාරිනිය පෙන්වා දෙන්නේ මේ අදහස් කරන සංශෝධනය හරහා ප්‍රතිලාභ ලබන විනිසුරුවන් විසින්ම මෙම සංශෝධනයේ ව්‍යවස්ථානුකූල භාවය 121 වගන්තිය යටතේ තීරණය කිරීමට සිදුවීමේදී ඒ තුල බැඳියාවේ ගැටුමක් conflict of interest එකක් ඇතිවීමේ අවදානමක් මතුවන බවයි ඔබතුමා දන්නවා. විශේෂයෙන්ම තමන්ගේ නඩුව තමන්ටම ඇසිය නොහැකි කියන මූලධර්මය nemo judex in causa sua යන ප්‍රතිපත්තියට අනුව ගරු විනිශ්චයකරුවෙකුට නඩුවේ පාර්ශ්වයන් හෝ විෂය කරුණු සමග පෞද්ගලික සම්බන්ධයක් නොතිබිය යුතුයි කියන මූලධර්මය ඔබතුමත් හොඳින් නීතිඥවරයෙක් හැටියට දන්න කාරණාව. ඒ නිසා මේ බැඳියාවේ ගැටුම conflict of interest ඇතිවීමේ අවදානමක් මතුවෙනවා නේද? රජය මේ අදහසට එකඟ වෙනවද? එසේ නොවන්නේ නම් මේ මන්ද පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තෝරාගත් කොටසක් සංශෝධනය කිරීම එහි ගෞරවනීයත්වයට හානි කළ හැකි බවත් එවැනි ප්‍රතිසංස්කරණයකට පෙර ප්‍රමාණවත් මහජන සහ පාර්ශවකරුවන්ගේ සාකච්ඡාවක් අවශ්‍ය බවයි. රජයේ මේ අදහසට එකඟද? ඇත්ත වශයෙන්ම මෙතෙක් සිදුණු ක්‍රියාදාමයන් තුළ වැඩේ කරලා ඉවරලා තමයි ඔය එක එක පාර්ශ්ව එක්ක කතා කරන්න ඔබතුමාල යොමු වෙලා තිබෙන්නේ. අපි දකිනවා ඒක ඉතාමත්ම දුර්වල ක්‍රියාවක් හැටියට. ඒ නිසා මම අහන්න කැමතියි, රජය මේ අදහසට එකඟද? එසේ නොවන්නේ නම් මේ මන්ද ලෝ ඒෂියා සංවිධානයට අනුව මෙම යෝජනාව ප්‍රමාණවත් පූර්ව මහජන සාකච්ඡාවකින් සහ උපදේශනයකින් තොරව ක්ෂණිකව ගෙනේනු ලබන පක්ෂග්‍රාහී ක්‍රියාමාර්ගයක් ලෙස පෙනී යාමේ අවදානම ඇති බවත් එය අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය බිඳ දැමිය හැකි බවත් කියන කාරණාව ලෝ ඒෂියා ෆෝරම් එක ඉදිරිපත් කරනවා. රජය මේ අදහසට එකඟ වන්නේද? එසේ නොවන්නේ නම් මේ මන්ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම 2022 SC/64/71-2022 විශේෂ තීරණයේදී දැනට සේවයෙන් යුතු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමට අදාළ ඕනෑම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධිකරණ ස්වාධීනත්වයට බලපාන අතර ජනතාවගේ ජනමත විචාරණයක් අවශ්‍ය බව නියම කරන තුන්වැනි ව්‍යවස්ථාව උල්ලංඝනය කරනු ඇති බවත්ය ඔබතුමාට මම ඊට පෙරත් ඉදිරිපත් කරා. ගරු මුරුදු ෆර්නෑන්ඩෝ බෝණිකලු විහාරයේ ගරු බෝණිකලු විහාරයේ ගරු ජනක්ද සිල්වා යන ගරු විනිසුරුවන්ගේ ඒ නිගමනයේ ඒ තීන්දුව මම දන්න ඔබතුමා කියයි මේ මේක අධිකරණයට අයිති කාරණාවක් කියලා. නමුත් 83-3-4 කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාවන් එකට කියවලා ඇත්ත වශයෙන්ම මේ කරන්නටම ඔබතුමන්ලා බලහත්කාරයෙන් කටයුතු කරනවා නම් ජනමත විචාරණයක් අවශ්‍යයි නේද කියන එක ගැන මම ඔබතුමාගෙන් ප්‍රශ්න කරන්න කැමතියි. ඒ අදහසට ඔබ එකඟ වෙනවද? එසේ නොවන්නේ නම් මේ මන්ද ප්‍රංශයේ ජාතික නීතිඥ කවුන්සිලය CNB විසින් 2026 ජූලි 3 දින සම්මත කළ යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ සහ ප්‍රංශය අතර නීතිය හා අධිකරණ ක්ෂේත්‍රයේ වර්ධනය වෙමින් පවතින ද්විපාර්ශ්වික වෘත්තීය සහයෝගීතාවයන්ට විශේෂයෙන් නීතිඥ සංගම් අතර යෝජිත අවබෝධතා ගිවිසුම් වැනි වැඩසටහන් වලටද බලපෑම් ඇති කළ හැකි බව පෙන්වා දී තිබෙනවා. මේක රටවල් දෙකක් අතර තිබෙන වැඩ කටයුතු වලටත් මේ වගේ සංශෝධන ක්‍රියාත්මක කිරීම ඍණාත්මකව බලපානොයි කියන එක මේ ඉදිරිපත් කරන්නේ. රජයේ මේ තත්ත්වය පිළිබඳව එකඟ වන්නේද? නොයසේ නම් මේ මන්ද මෙරට අධිකරණ විනිශ්චයකරුවන්ගේ වයස දීර්ඝ කිරීම මගින් නඩු කටයුතු ඉක්මන් කිරීම සිදුවේ යන්න රජයේ ස්ථාවරයේ ඒ කියන්නේ මේ විශ්‍රාම වයස වෙනස් කරාම නඩු කටයුතු මෙහිටත් වඩා ඉක්මනින් ඉදිරියට යනවා කියන එක ඔබගේ විශ්වාසයද? නැතහොත් ඒ සම්බන්ධයෙන් රජයේ ඇගයීම කෙබඳුද? මම බලාපොරොත්තු වෙනවා ගෞරවණීයතුමාගේ මේකට උත්තරයක්.
ගරු අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, විපක්ෂ නායකතුමා ඒ ඉදිරිපත් කරපු ප්‍රශ්නවලට උත්තර දීමට පෙර කෙටියෙන් කිව්වොත් මවන තරම් යකෙක් මෙතන නැහැ. තොරතුරු විකෘති කිරීමෙන්, තොරතුරු අඩුවෙන් දීමෙන් නොයෙකුත් සංවිධාන විසින් මෙහි යම් අන්තර්ජාතික සහ දේශීය පාර්ශ්වකරුවන්ව නොමග යවීමක් කළා තිබෙනවා. ඒක නිසා තමයි මේ තරම් කල්ලොට යකෙක් නිර්මාණය කරන්නේ. කෙසේ වෙතත් පළවෙනි ප්‍රශ්නයට ගරු විපක්ෂ නායකතුමා අහලා තිබුණේ 31/12/2025 වෙනිදාට පවතින නඩු අධිකරණ පද්ධතිය තුළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 8,53,093යි, දිස්ත්‍රික් 260,263,472යි, අපරාධ මහාධිකරණ 28,134යි, සිවිල් අභියාචනා මහාධිකරණ 6,763යි, වාණිජ මහාධිකරණ 4,302යි, අපියාචනා අධිකරණ 5,038යි, ශ්‍රේෂ්ඨාධිකරණයේ 4,724යි, සමස්ත එකසුව එකතුව 1,65,256යි පවතින සියලු නඩු 2025/12/31 වෙන විට. දෙවන ප්‍රශ්නය, ගෞරවනීය ත්‍රෛනිකායක මහනාහිමිවරුන් ජනාධිපතිතුමන් වෙත යොමු කරන ලද ලිපියේ අන්තර්ගතය මෙම අමාත්‍යාංශ වෙත ලබා දී නොමැත. ඒ අනුව එම ලිපියේ අන්තර්ගතයේ කුමක් පිළිබඳව සඳහන් වන්නේද යන්න සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කළ නොහැකි. කෙසේ වෙතත් 2026 අගෝස්තු 3 මමත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමාත් මහානායක හිමිවරුන් බැහැදකීමට ගිය අවස්ථාවේදී උන්වහන්සේලාගේ අදහස් වලින් සහ සාකච්ඡා වලින් පැහැදිලි වූයේ මෙම සංශෝධනයන් පිළිබඳව වඩාත් නිවැරදි තොරතුරු උන්වහන්සේලා වෙත නොලැබී තිබුණු බවයි. එනම් උන්වහන්සේලාගේ මතයේ තිබුණේ අදහස් කරගෙන සිටියේ මෙම සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයේ මිනිසුරුන්ගේ පවණක් වයස අරමුණු කරගෙන කරන ලද සංශෝධනයක් ලෙස. ඔවුන්ට අවබෝධයක් තිබුණේ නැහැ, උන්වහන්සේලාට අවබෝධයක් තිබුණේ නැහැ මෙය සියලුම විනිශ්චයකාරවරුන්ගේ වයස් වැඩි කිරීමක් සිදුවන බව. ඒ වගේම අපි දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්නට යෙදුණා මෙය සමස්ත අධිකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේම කොටසක්, අධිකරණ කාර්යක්ෂම කිරීම සඳහා ගන්නා වූ සමස්ත ක්‍රියාවලියේ කොටසක් පමණක් වන බව. ඒ කියන්නේ ඔවුන්ටත් කවුරු හරි ගිහිල්ලා වැරදි තොරතුරු දීලා තිබ්බා. දුන්නේ කවුද කියන අපි පොඩ්ඩක් හොයලා බලන්නට ඕන. බාගට තොරතුරු දීපුවම උන්වහන්සේලාටත් මතයක් ගන්න වෙන්නේ වැරදි විදිහට තමයි. කෙසේ වෙතත් අවසානයේදී කරුණු පැහැදිලි කිරීමෙන් පසුව උන්වහන්සේලා මා වෙත දන්වා සිටියේ රටේ ජනතාවට සුදුසු අවශ්‍ය දෙයක් කිරීම සඳහා ඔවුන්ගේ විරෝධතාවයක් නොමැති බවත්, ඒ සඳහා ආශිර්වාද කරන බවත්. තවද විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම කිසිදු ආකාරයකින් අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් නොවන අතර මේ හුදෙක් තෝරාගත් විනිසුරුවන්ගේ වයස් සීමාව ඉහළ දැමීමක් නොවේ. මෙම සංශෝධනය මගින් සියලු උපරිපාදිකරණ විනිසුරුවන්ගේ මෙන්ම අනිකුත් අධිකරණ විනිසුරුවන්ගේද වයස් විශ්‍රාම වයස් ඉහළ දැමීමක් සිදු වෙනවා. ප්‍රශ්න අංකය 3 එක්සත් ජාතීන්ගේ මිනිසුන්ගේ ස්වාධීනත පිළිබඳ විශේෂ දූත නිලධාරියා විසින් එවනද ලිපියක් මා වෙත ලැබී ඇති අතර එහි ඇති අන්තර්ගතය අනුවද ඔවුන් සතුව වඩාත් නිවැරදි තොරතුරු පවතින්නේ දැයි සැකයක් මතුවෙනවා. මොකද ඔවුන්ටත් තොරතුරු දීලා තිබෙන්නේ ඒ තිර සමහර වාක්‍ය අනුව ඉහළ අධිකරණවල විනිශ්චයකරුවන්ගේ වයස වැඩි කිරීමත් සම්බන්ධයෙන් විශ්‍රාම වයස. කෙසේ වෙතත් මේ වන විට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම විශේෂ දූත නිලධාරියා වෙත අදාළ සියලුම කරුණු දැක්වීමට කටයුතු කරන අතර ඒ ඉදිරියේදී එම නිලධාරියාට ලැබීමට සලස්වනු ඇත. ඒ අනුව මෙම අසා තිබෙන ප්‍රශ්නයටත් ඊට අනුසාංගික වූ අනිත් සියලුම කරුණුවලට රජය විසින් එක්සත් ජාතීන්ගේ විශේෂ දූතයා විස මෙම කරුණු වාර්තා කරනු ඇති. ඒ නිසාම එම පිළිතුරේ තියෙන කරුණු දීර්ඝ වශයෙන් මෙතන සඳහන් කරන්න යන්නේ නැහැ. නමුත් පනතක ව්‍යස්ථානුකූලභාවය නිර්ණය කිරීමට ව්‍යස්ථාව 121 සිට 125 දක්වා වගන්තිවල දීලා තියෙන්නේ මේ ශ්‍රේෂ්ඨාධිකරණයට තමයි. ඒක මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පුද්ගලික නඩු කටයුත්තක් නෙමෙයි. තමන්ගේ නඩුව තමන් අහනවා නෙමෙයි. මක් නිසාද ලබදියාවන අතර ගැටුම් conflict of interest සම්බන්ධයෙන් විනිශ්චිත නඩු තීන්දුව පැහැදිලිව උදාහරණ වශයෙන් දීලා තිබෙනවා. කොයි ආකාරයේවද ලබදියාවන අතර ගැටුම් වෙන්නේ කියලා. මේක ඇවිල්ලා සමස් දැන් යම් හේකින් සමස්ත අධිකරේ නැතුව යම් පුද්ගලෙක් තෝරාගෙන කරනවා නම් ඔය කියන කතාන්තරය ඇත්ත වෙන්න පුළුවන්. ඒක නිසා ලබදියාවන් අතර ගැටුම කියන නීතිමය සංකල්පය පිළිබඳ අවබෝධය තිබුණා නම් මෙතන එසේ වෙන්නේ නැහැ. කොහොමත් 121 125 අතරේ ඒගොල්ලෝ තමයි කරන්න වෙන්නේ. මොකද මීට කලිනුත් නඩුකාරතුමන්ලට විරුද්ධව නඩුම සුප්‍රීම කෝට් එකේ කෝටු පිළිල ඇති වෙන්න අහලා තියෙන නිසා. හතර පොදු රාජ්‍ය මණ්ඩලයේ නීති සංගමයේ අධිකරණ අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කර නොමැති අතර ඒ අනුවෙහි අන්තර්ගතයන් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට හැකියාවක් නොමැත. ව්‍යස්ථාව යනු පූජනීය ලියවිල්ලක් වුවද එය නීතියේ මුදුන් මල්කඩ වුවද ඒ සමාජ අවශ්‍යතාවන් රටේ අවශ්‍යතාවන් අනුව වෙනස් කළ හැකි ලේඛනයකි. නමුත් ඒ සිදු කිරීමේදී ව්‍යස්ථාව වෙනස් කරන ක්‍රමය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ පවතින ප්‍රතිපාදන වලට අනුකූලව සංශෝධන ඉදිරිපත් කිරීම මගින් ව්‍යස්ථාවේ ගෞරවයට හානියක් වන බව පිළිගත නොහැක. එමෙන්ම සංශෝධනය ගෙනීම පිළිබඳ දිගු කාලයක සිට සාකච්ඡාවක් පැවති බවත් මෙම සංශෝධනය ගෙනීම සඳහා අවශ්‍ය ප්‍රමාණය තොරතුරු කැබිනට් මණ්ඩලයේ සතුව පැවතුණු බවත් ඒ සම්බන්ධව සාකච්ඡා සිදුවත් සඳහන් කරන අතර මෙම ප්‍රතිපත්තියේ තීන්දුව කැබිනට් මණ්ඩලයේ ගත යුතු බවත් ඊට අදාළ සියලුම කටයුතු ජනතා වරමනෝ සිදුවනවත් සඳහන් කර සිටිමි. පහ ලෝ ඒෂියා සංවිධානය විසින් අපාමාත්‍යාංශයෙන් ලිපියක් කර නොමැත. මෙය 2016-2017 යන කාලයේ සිට නීති ක්ෂේත්‍රය තුළ සාකච්ඡාවට බඳුණු කරුණකි. කිසිසේත්ම ක්ෂණිකව ගෙන ලද සංශෝධනයක් නොවේ. තවද මේ කිසිදු ආකාරයක පක්ෂග්‍රාහී ක්‍රියාමාර්ගයක් ලෙස නිර්වචනය කළ නොහැක. මක් නිසාද මෙමගින් තෝරාගත් විනිසුරුවරයෙකුගේ හෝ විනිසුරුවරුන් කණ්ඩායමකගේ විශ්‍රාම වයස වැඩි කිරු කරයි. මෙමගින් අධිකරණය කෙරෙහි මහජන විශ්වාසයේ බිඳැමීමක් සිදු නොවන අතර මෙම විශ්‍රාම වයස සංශෝධනය කිරීම අධිකරණ ප්‍රතිසංස්කරණය කිරීම එනම් නඩු ඇසීම කාර්යක්ෂම කිරීම සඳහා ගෙනෙන පුළුල් වැඩපිළිවෙළ කොටසක් වන බැවින් මේ කෙරෙහි ජනතා විශ්වාසය වැඩි වෙනු ඇත. අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාවගේ විශ්වාසය වැඩි වෙනු ඇත බවයි රජයේ අපේක්ෂාව. 6. රජයේ විසින් මේ පනත ගැනීමේදී කිසිදු හදිසියකින් තොරව සියලුම ව්‍යස්ථාවේ සහ අනිකුත් නීති රීතිවල ප්‍රතිපාදන අනුව සිදු කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ සම්බන්ධයෙන් ජනමත විචාරණයට යන්නේද නැද්ද කියන එක සම්බන්ධයෙන් තීරණය කිරීමෙන් පසු ඉදිරි පියවර ගත හැකි. මක් නිසාද යමකට ජනවරම යම් නීතිමය සංශෝධනයකට ජනමත විචාරණයක් පවත්වන්නේද යන කාරණාව 83 වගන්තිය ප්‍රකාරව එහි කරුණු අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ඇත. එම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ක්‍රියා කිරීමට රජය මෙන්ම සියලු දෙනාද බැඳී සිටී. 7. ප්‍රංශයේ ජාතික නීතිඥ කවුන්සලය විසින් අධිකරණ අමාත්‍යාංශය වෙත ලිපියක් ඉදිරිපත් කර නොමැත. ඒ අනුවෙහි අන්තර්ගතය පිළිබඳ කරුණු දැක්වීමට හැකියාවක් නොමැත. කෙසේ වෙතත් නීති ආධිපත්‍යයට ගරු කරමින් රටේ ව්‍යවස්ථාවට යටත්ව සියලුම නීත්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුකූලව රටක නීතියක් හෝ නව නීතියක් ගෙනීම රටක නීතියක් සංශෝධනය කිරීම හෝ නව නීතියක් ගෙනීම එම රාජ්‍යයේ ස්වෛරී අයිතියයි. එම ආණ්ඩුව පත් කළ මහජනතාවගේ අභිලාෂයයි. නීත්‍යානුකූලව මහජන අභිලාෂ මෙහෙවන රජයකට ඔබගේ ප්‍රකාශනයේ සඳහන් කරන ආකාරයේ ඔබගේ ප්‍රශ්නයේ සඳහන් කරන ආකාරයේ ද්විපාර්ශ්වික වෘත්තීය සහයෝගිකතාවයන්ට අගතියක් වේයි සිතිය නොහැක. අට විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමෙන්ම පමණක් විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන්ම පමණක් අධිකරණ පද්ධතියේ නඩු ඇසීම කාර්යක්ෂම වෙන්නේ ඇයි රජයේ ස්ථාවරයේ නොවේ. ඒ කිසිසේත්ම අපි මුලින්දලම කියලත් නැහැ. අපි කියන්නේ පූර්ණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් යටතේ පරිණත අධ්‍යක්ීම් ඇති ජ්‍යෙෂ්ඨ විනිශ්චයකරුවන් තබා ගැනීම අනෙකුත් ප්‍රතිසංස්කරණ කටයුතු සමග සම්බන්ධ වූ විට අධිකරණයේ කාර්යක්ෂමතාවය වැඩි වෙන බවයි. උදාහරණයක් වශයෙන් මේ වන විට කොළඹ නව උසාවි හතකුත් කොළඹින් බැහැරව උසාවි ගණනාවක් දැන් පිහිටවල තිබෙනවා. එම උසාවිවලට අලුත් විනිශ්චයකරුවෝ බඳවා ගැනීම කරනවා. ඔබ දන්නෝ ඇති සමහර විට මේ වන විට අධිකරණ සේවා කොමිස් සභාවෙන් විතරක් පුද්ගලයන් පුරප්පාඩු 2647ක් බඳව ගන්න අපි කටයුතු කරන මේ අවස්ථාවේ අධිකරණ සේවා කොමිස් සභාව. ඒ වගේම අධිකරණ අමාත්‍යාංශයෙන් තව 1200ක් අතර ප්‍රමාණය බඳවන්න කටයුතු කරනවා. මෑත ඉතිහාසයේ අධිකරණයට බඳවා ගන්නා වූ වැඩිම සේවක සංඛ්‍යාව. මේ දේ කරන්න හේතුව තමයි නඩු කල්යන ප්‍රධාන හේතුවක් වන කාර්ය මණ්ඩල හිඟය වළක්වා ගන්නට උවමනා කිරීම. ඒ වගේම බල දන්නවා රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 70කට ආසන්න ප්‍රමාණයක් ඊයේ 8ක් රෙක්‍රූට් කරා කොන්ත්‍රාක්ට් බේසිස් දැන් 70කට ආසන්න ප්‍රමාණයක් බඳවාගෙන තිබෙන අලුත් යන්ත්‍ර සූත්‍ර කියනවා. ඇයි රස පරීක්ෂ වාර්තා ප්‍රමාදය අපි ඇඩ්‍රස් කරන්න ඕන ටාගට් එක තියෙන්නේ මාස 7500 රස පරීක්ෂ වාර්තා ගේන්න. ඒ වගේම e-court ව්‍යාපෘතිය දැන් court of appeal එකේ සුප්‍රීම කෝට් එකට ආරම්භ කරා. ඒක දැන් 15 සෑවලටත් යනවා. ඒ වානුවත් වේගවත් වෙනවා. ඒ වගේම අභියාචන අධිකරණ හා ශ්‍රේෂ්ඨ අධිකරණ කාර්යක්ෂම කරලා තියෙනවා. නීති දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම. අන්න ඒ වගේම ශක්තිමත් කිරීම යන සියලුම කරුණු සහ අපු විසින් ගෙනලද නව 50 සංශෝධිත 50 විශේෂයෙන්ම අපරාධ නඩු දැන සංග්‍රහයට ගෙනෙන ලද සංශෝධනයක් වන මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සාක්ෂි දැක්වීම ගත හැකි. ඒ හරහාත් නඩු කාර්යක්ෂම වෙනවා. එදීම පැහැදිලි කරන්නට යෙදුනේ එම නඩු කටයුතු ඉක්මන් කිරීම යනු සමස්ත අධිකරණ පද්ධතියේම සිදු කරන්නා වූ ප්‍රතිසංස්කරණයක්. එම ප්‍රතිසංස්කරණ එක් කොටසක් වනුයේ අගමැති සුරුවන්ගේ විශ්‍රාම කාලයේ දීර්ඝ කිරීමයි. සමස්ත අධිකරණ ප්‍රතිසංස්කරණය කිරීම අධ්‍යක්ෂින් බහුල පරණත විනිසුරුවන් සිටිය යුතුයි. එසේ හේන් තමයි අපි මේක දීර්ඝ කර ලබන්නේ. අවසාන වශයෙන් මම කියන්නේ ගරු විපක්ෂනායකතුමනි සවන් ගරු කතානායකතුමනි අපේ රජයේ බලයට ආවේ මහජනතා අභිලාෂයක් තිබුණා. මහජනතා අභිලාෂය මොකද? උසාවිල රස්තියාදු වෙන්න බෑ, නඩු කල් යන්න බෑ, දූෂිතයන් වංශනිකයන් අධිකරණ ඉදිරියට එන්නට ඕන, මිනිස්සු අධිකරණවල අවුරුදු 10-15 රස්තියාදු වී තියෙන දේපල උකස් කරමින් ගාස්තු ගෙවනවා වෙනුවට කාර්යක්ෂම නඩු අසල ඉවර කරන්න ඕන එකක්. දැන් ඊටු මේක අපි පටන් ගත්තේ කවදද? 2024 නොවැම්බර් අපි ආණ්ඩුව පටන් ගත්ත දවසේ ඉඳලා මේ බඳවා ගැනීම සියල්ලම කරන්නේ ඒ නිසා. ඒ නිසා මම අවසාන වශයෙන් කියන්නේ පිළිතුරු වශයෙන් ඔය මවණ යක්කු එකෙක්වත් මේකේ නැහැ. තමන්ගේ දේශපාලනය වෙනම කරන්න නීතිය විනාශ කරන්න නැතුව බොහොම ස්තුතියි.
විපක්ෂ නායකතුම ඔබතුමා පැහැදිලි කර ගැනීම කෙටි පැහැදිලි කර ගැනීම.
මට පොඩක් අවස්ථාව දෙන්න කරු කතානායකතුමා
කෙටි පැහැදිලි කිරීමක් කරන්න.
සංකීර්ණ ප්‍රශ්නයක් නිසා
ඔබතුමා විනාඩි 3කින් පැහැදිලි කර ගන්න කරගන්න.
පිළිතුරේ ඔබතුමා සඳහන් කරා විශේෂයෙන් මම අහලා තිබ්බ මේ 2025 දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට තියෙන නඩු ප්‍රමාණය යනාදි වශයෙන් මේ සංඛ්‍යාත්මකව බැලුවොත් දැන් ඔබතුමාලා ගේන එක හේතුවක් මේ ලක්ෂ 11ක් නඩු හිර වෙලා තියෙනවා. ඒ නිසා මේ විශ්‍රාම යන වයස් දීර්ඝ කිරීම වැදගත් කියන එක. හැබැයි ඉතින් ලක්ෂ 10ක්ම තියෙන්නේ ඇත්ත වශයෙන්ම දිසා අධිකරණ මහේස්ත්‍රාත් අධිකරණ කම්කරු නිශ්ඡා අධිකරණ සභාවන්ට. ඉතින් කොහොමද අර ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ විශ්‍රාම වයස වැඩි වෙන එක ඒකට බලපා. ලක්ෂ 11න් ලක්ෂ 10ක්ම නඩු තියෙන්නේ මේ ඔය මං කිව්ව මහේස්ත්‍රාත් අධිකරණ කම්කරු නිශ්ඡා අධිකරණ සහ දිසා අධිකරණ. දැන් ඔබතුමා කිව්වා මවණ තරම් යකෙක් නැහැලු. ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන්නේ පූජනීය ලියවිල්ලක්. ඒ වගේම ඔබතුමත් නලින්ද ජයතිස්ස ගරු ඇමතිතුමත් මහානායක ස්වාමීන් වහන්සේලා හැම වෙලා කරුණු පැහැදිලි කරා. එහෙනම් ගෞරවනීය මහානායක මාහිමිපාණන් වහන්සේලා
ඉදිරිපත් කරපු ලියුම විඩ්‍රෝ කරන්නට ඕන. ඒක ඉවත් කරගන්නට ඕන. ඔබතුමාලගේ කරුණු පැහැදිලි කිරීම තුළ නිවැරදි භාවයක් සිදු වුණා නම් කිසිම නිවැරදි භාවයක් සිදු වෙලා නැහැ. ඒ ලියුම විඩ්‍රෝ කරගෙනත් නැහැ. ඒ වගේම මම ඔබතුමාගෙන් අහන්න කැමතියි, ඔබතුමා කියනවා මේ තමන් පිළිමදව තමන් තීන්දු කරගැනීමේ අර කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් මේක. ඒතර මට ඔබතුමා කියන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ විභාග වෙනකොට 65 67 කරන එක ගැන තීන්දුව ගන්න අපිද? ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් ගැන. ඒ ගෞරවනීය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් තමයි තීන්දු කරන්නේ. 65 සිට 67 ඒකට 3/2ක් පමණද? එහෙම නැත්නම් 3/2ක් ඇතුළුව ජනමත විචාරණය කරන යනවද කියලා. කොහොමද කියන්නේ තමන් පිළිබඳව තමන් තීන්දුව ගැනීමක් සිදු වෙන්නේ නැtei කියලා. කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් එකක් ඇති වෙන්නේ නැහැයි කියලා. බැඳියාවන් පිළිබඳව ගැටුමක් නැහැයි කියලා. ඒ වගේම මම ඔබතුමාගෙන් අහන්න කැමති පැහැදිලිවම ඔබතුමා ඔය විවිධ අවස්ථාවන් වල ලක්ෂ 11ක් නඩු තියෙනවා. ඒවා ඉක්මන් කරගන්නටයි විශේෂයෙන්ම ජනතාවට සාධාරණත්වයක් ඉෂ්ට කරගන්නට තමයි මේ විශ්‍රාම වයස් වැඩි කරන්න කියලා කියන ගමන්ම ඔබතුමා වචනයක්වත් කිව්වේ නැහැ. රස පරීක්ෂක වාර්තා ටික කොහොමද ඉක්මන් කරවන්නේ කියන එක ගැන නෑ විධිමත් උත්තරයක් දුන්නේ නැහැ. විධිමත් කාලසටහන් සහිත උත්තරයක් දුන්නේ නැහැ. ඔබතුමන්ලාගේ ලොකුම ආශාව තියෙන්නේ මේ විශ්‍රාම යන වයස දීර්ඝ කර ගැනීම සඳහා අවශ්‍ය මේ වෙනස්කම් ටික, ව්‍යවස්ථා සංශෝධනයක්, ජුඩිකේචර් ඇක්ට් එකත් වෙනස් කිරීම. ඒ වගේම මම ඔබතුමාට අවසාන වශයෙන් අහන්න කැමති, කොහෙද ඔබතුමන්ලා පෝසත් රටක් ලස්සන ජීවිතයක් කියන ඔබතුමන්ලාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ගරු අධිකරණයේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීම ක්‍රියාත්මක කරනවා, ඒ තුලින් මේ අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කරනවායි කියලා කොහෙද ඒ ප්‍රතිපත්ති මාලාවේ මොන පිටුවේද සඳහන් කරලා තිබෙන්නේ? මේ කරුණු කීපයට ඔබතුමා පැහැදිලි කිරීම කරන්නයි කියලා මම බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා.
මේ ගරු විපක්ෂ නායකතුමනි, අපේ ප්‍රතිපත්ති ප්‍රකාශ අපි පඩි වැඩි කරනවා කියලත් නෑ. මේ පඩි වැඩි කරා. ඒකේ ප්‍රතිපත්ති ප්‍රකාශ අපි ආරම්භයේම ලියනවා අධිකරණව කාර්යක්ෂම කිරීමට ගන්න ඕනෑ පියවර. එතන ප්‍රතිපත්ති ප්‍රකාශයක එකින් එක ලියන්නේ නෑ ව්‍යවස්ථා සංශෝධන. එහෙම ලියන්න ගියොත් ප්‍රතිපත්ති ප්‍රකාශයේ ලයිබ්‍රරි 8ක විතර දාන්න සහදාන්න ඕන කොළ. එහෙම ලියන්නේ නෑ ප්‍රතිපත්ති. ඔබතුමාලගේ පිටු 5ද 10ද තිබුණේ. අපි තමයි 73ක් තිබුණේ. ඊළඟට ඔබතුමා කතා කරන්න දුලා ගරු විපක්ෂ නායකතුමනි, මහේස්ත්‍රාත්තු සාවිල නඩු වැඩි. ඒක නිසා විශ්‍රාම වයස වැඩි කරාම විතරක් මේ කාර්යක්ෂම වෙන්නේ කොහොමද කියලා. මහේස්ත්‍රාත්තුගේ නඩු වැඩි. Sorry. සාදිස්ත්‍රික්. හරි. දැන් එතකොට ඒ කියන්නේ ගරු විපක්ෂ නායකතුමනි, ඔබට මගේ කතාව විතර ටික ඇහුනේ නැහැ. මම පැහැදිලිව කිව්වා මේ හැමෝගෙම වැඩි කරන්නේ පරණ දැනුම තියාගන්න. ඒතර මහේස්ත්‍රාත්තු උසාවියත් වැඩි වෙනවා. ඒකෙන් විතරක් කාර්යක්ෂම වෙන්නේ නැහැ. ඒ හින්දායි අලුතෙන් නඩුකාරතුමාලා අරගෙන අලුත් මහේස්ත්‍රාත් අධිකරණ අලුත් මහාධිකරණ පිහිටවන්න හදන්නේ. එහෙමයි කාර්යක්ෂම වෙන්නේ. ඒක තේරුම් ගන්නට ඕන. ඔව්, ඒ වගේම මෙතනින් උඩට යනවා. ඒ වගේම කියන්නට යදුනා ගරු විපක්ෂ නායකතුමා, මේ මෙතන කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් තියෙනවා කියලා. මම හිතන්නේ අපි ඒකේ නීතියේ තත්ත්වය ගැන වෙනම we can discuss it over a cup of tea the case authorities. දැනට මට මෙහෙම කතා කරමු. ව්‍යස්තාව 90 පනතක ව්‍යස්තානුකූලභාවය බලන්න පුළුවන් කාටද? ඒක ඔබතුමාටත් බෑ, මටත් බෑ, ජපානි අධිකරණයටත් බෑ. ඒක බලන්නේ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ අධිකරණය තමයි. ඒක තමයි ව්‍යස්තාවේ තියෙන්නේ. ඒ වගේම මේ වයස වැඩි කිරීම එකට අඩුකාර තුමෙක්ට එල්ල කරගෙන හෝ එක කොටසකට එල්ල කරගෙන කරනවා නම් සමහරලාට ඒ විවේචනයේ සාර්ථක හෝ සාධාරණ වෙන්න පුළුවන්. නමුත් මේ සමස්ත අධිකරණ පද්ධතියම ඒතර කිසියෙක් කෙරට විශේෂ ට්‍රීට්මන්ට් නැහැ. දැන් ගත්තොත් උදාහරණයක් වශයෙන් contempt of court නඩු තියෙනවනේ. contempt of court නඩු අහන්නේ අධිකරණයට අපහාස කරලා අධිකරණයම තමයි නඩු අහන්නේ. ඒ වගේම මේ මෑතකදී pay tax සම්බන්ධයෙන් ඒක අඩු කිරීම සම්බන්ධයෙන් ගරු විනිශ්චයකාරතුමාලා නඩුවක් පැවරුවා. මේ court of appeal එක හරි ශ්‍රේෂ්ඨ අධිකරණේ හරි. මට මතක නැහැ හරියට. කෙසේ හෝ වේවා ඒ නඩු අහන්නෙත් නඩුකාරතුමාලාට අගතියක් උනා කියලා අහන්නෙත් උසාවියම තමයි නඩු අහන්නේ. ඒතර උපුල් සමග උපුල් නෙමෙයි මේ අපේ හවුදර නඩුව. උපාලිය වේරත්න මැතිතුමා, උපාලි විශ්‍රාමගේ උපාලිය වේරත්න මැතිතුමාගේ පාරිශෝෂ දීමතා අඩු කිරීම සම්බන්ධයෙන් එක අඩු කරන්න බැහැයි කියලා ඔහු නඩු අහන්නෙත් අධිකරණයම තමයි. ඉතින් ඒකේ අදහස් වෙන්නේ නැහැනේ අධිකරණයේ පක්ෂග්‍රාහී වෙනවා කියලා. ඒක නිසා එකක්වත් පිළිගන්න පුළුවන් දේවල් නොවන බව තමයි. ඒක නිසා ඒව එකක්වත් පිළිගන්න පුළුවන් තර්ක නෙමෙයි. හැබැයි සියලු දෙනාටම අයිතිය තියෙනවා අපේ ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා මේක අභියෝග කරන්න වැරදි තියෙනවා.
ගරු